සාදුනාදයක් පවත්වමු.
සාදු සාදු සාදු.
නමස්කාරය කියන්න සද්දනගල පන්සිල් සමාදන් වීම සඳහා.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ආනාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
ආනාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේනී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාවාදාවේ සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත.
ආමබන්තේ සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සමක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
සාදු සාදු සාදු
අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුභෝදාප්පටිදා ඒව මිදං දීවන්ධං සන්ධාවිතං සංසරතං මමං සේවතුම් හාකංච
සාදු සාදු සාදු
සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර කාරුණික පින්වත්නි අදත් මේ පින්වත් හැම දෙනාම ජීවිතයේ උදාරතර සත්පුරුෂ මහා යුතුකමක් ඉෂ්ට සිද්ධ කරමින් ලෝවාසී සැබෑවත් හැම දෙනාටම සද්ධර්ම දානයක් පූජා කරන අවස්ථාව බෞද්ධ ආරූප වාහනීය ඇසුරු කරගෙන ධර්ම ශ්‍රවණය කරන ලෝ වාසී ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ පිරිසට තථාගත ධර්මය සවන්පත් කරා යොමු කරමින් මෙවන් ධර්ම දානයක් තුලින් අපි මේ ජීවිතයේ තුල උපදවා ගන්නට පුළුවන් උතුම් මහා පින්කමක් අපේ ජීවිතවලට එකතු කර ගන්නවා. ධර්ම ශ්‍රවණය කිරීත් ධර්ම දානය ධර්ම දේශනයත් මේ හැම එකක්ම පින්කම් වෙනවා. ඉතින් අපි කවුරු කවුරුත් මේ ජීවිතයෙන් ඉටු කර ගන්නට පුළුවන් සිද්ධ කර ගන්නට පුළුවන් තවත් මහා පුණ්‍ය ධර්මයක් සිද්ධ කර ගනිමින් නමින් මිය පරලෝකීය ඥාති හිතයි සිහිපත් කරලා ඒ ඥාති වර්ගයාට පුණ්‍ය ආනුමෝදනා කරලා ඒ මෞදෙමාපියන්ට සසර ගමනේ සුවපත් භාවයේ පිණිස පින් අනුමෝදන් කිරීම ඒ පරම සත්පුරුෂ යුතුකම මේ වෙලාව දිස්ස කරන අතරේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ආපරොත්තු වෙන තවත් අරමුණක් තියෙනවා. යමක් ශ්‍රවණය කළාම අපේ දහම් දැනුමට අලුතෙන් යමක් එකතු වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි එහෙම අහලා සිතට යමක් එකතු කරගෙන අපිත් මේ විදිහෙන් අපේ මේ ජීවිතේ මෙහෙවන්න ඕන කියන අදහසකුත් හිතට උපදින්නට ඕන. පින්තුනේ තථාගත ධර්මය ලෝකේ හරීම දුර්ලභයි. බුදුහාමුදුරුවෝ ලෝකෙට ඉසේ දුර්ලභ කරුණු කීපයක් දේශනා කොට වදාලා. දුර්ලභෝ manussත් පටිලාභෝ මේ මිනිස් ආත්ම භාවයක් ලබනවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. උන්වහන්සේම දේශනා කළේ කනකස්බා වියසිදුරෙන් අහස බලනවා කියන කාරණාව අතිරින් දුර්ලභ අවස්ථාවක්. මිනිස් ආත්ම භාවයක් ලබනවා කියන එක ඒ වගේම දුර්ලභ අවස්ථාවක්. අපි දන්නවා එකම කූඹි ගුලක ඉන්න කූඹි සංඛ්‍යාව ගණනය කළොත් මනුෂ්‍ය ලෝකෙම ඉන්න මිනිස්සුන්ට වඩා වැඩි වෙන්න පුළුවන්. සත්ව සංඛ්‍යා සාපේක්ෂකව මිනිස් සංඛ්‍යාව බොහෝ මල්පයි බොහොම ස්වල්පයි. ඒ වගේම මේ ලෝකේ බුදුපතක් සිදු වෙන්නේ බොහොම කලාතුරකින්. බුද්ධ ශූන්‍ය කල්ප දහස් ගණන් ගෙවිලා යනවා. බුදුවරු ලෝ පහළ වෙන්නේ නැහැ. අපි ඉපදිලා ඉන්නේ මහා භද්‍ර කල්පයක. මේ මහා භද්‍ර කල්පයේ උපදින්නේ වාසනාවන්තයෝ. බුදුවරු ප්‍රශ්නමක් ලෝ පහළ වෙනවා. හැබැයි මේ මහා භද්‍ර කල්පයට පෙර කල්ප ගණනාවක් මුළුල්ලේ බුදු කෙනෙක් නම් පහළ වෙලා නැහැ. අංගුත්තර නිකායේ දක්වන සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ මහා කල්පයට ප්‍රථම කල්ප ගණන් සිහි කර බැලුවා. අනේ තථාගත බුදුරයන් වහන්සේ නමක් නොව කර්මවාදී ක්‍රියා උස්වරයෙක්වත් පහළ වෙලා තියෙන්නේ කල්ප 32කට එහාය කියලා. ඒ අරක කියන තාපසත් වෙන බුදුරජාණන් වහන්සේ හිදි දේශනා කළා. එනිසා බුදු උපතක් ලෝකෙට සිද්ධ වෙන්නේ බොහෝ කලාතුරකින්. ඒ කලාතුරකින් සිදුවෙන බුදු උපත සිහිගන්වන පුණ්‍යමය අවධියකයි අපි මේ පින්කම් සිද්ධ කරන්නේ. එනිසා 2600කට ප්‍රථම ඒ අවබෝධ කරගත්ත බුද්ධ ඥාන මණ්ඩලයට උපහාර වේවා කියන අදහසත් මේ පින්කමට එකතු කරගන්නට වටිනවා. ඒ වගේම පින්වත්තුනි ක්ෂණ සම්පත්තිය හැමෝටම ලැබෙන එකක් නෙවෙයි. මිනිස්සෙක් කියලා උපදින්නත් ඕන. බුදු උපතක් ඇති කාලෙක වෙන්නත් ඕන. අති දුර්ලභ වූ ධර්මයේ ජීවිතයට එකතු වෙන්නත් ඕන. ඒ ධර්මය අර්ථ පරීක්ෂා කරලා මෙනෙහි කරලා හඳුනගෙන ඒ ධර්මෙහි එක ක්ෂණයක් යෙදෙන්න ලැබුණොත් ඒ ක්ෂණය ප්‍රමාණවත් වේවි සියලු ආශ්‍රවක්ෂය කරගන්නට. ඒ සියලු සසර දුක් ගෙවාලන ඒ ක්ෂණය කෙනෙකුට උදා කරගන්න එක ලේසි නෑ, අමාරුවෙන් උදා කරගත යුතු එකක්. ඒක දුර්ලභ අවස්ථාවක්. හැබැයි ඒ දුර්ලභ ක්ෂණය උපදවා ගන්න ඕන කරන වටපිටාව දැන් සකස් වෙලා තියෙනවා. අපි භාග්‍යවන්ත අවදියක ඉපදිලා තියෙනවා. ඒ වාසනාවන්ත මොහොත උදා කරගන්න ඕන කරනවා දුර්ලභ කාරණාවක්. සද්ධම්මං අති දුර්ලභං. සද්ධර්මයේ බොහොම දුර්ලභයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එම කියවනකොට පින්වතුන්ට හිතෙන්න පුළුවන් මොන දුර්ලභ බවක්ද අදනම් කියලා. උදේ රෑ වෙනකන් විවිධ මාධ්‍ය ඔස්සේ පවා ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ කියන එක අපි ටිකක් බෙදලා හදලා ගන්න වෙනවා. මොන දේ වුණත් යහපත් නම් ඒක ධර්මයක් තමයි. හැබැයි ලෝකේ හැමදාම තියෙන ධර්මයකුත් තියෙනවා. ලෝකෙද බුදු උපතකින් අනතුරුවම ලැබෙන ධර්මයකුත් තියෙනවා. ලෝකයේ තුන සද්ධර්මය පහළ වෙන්නේ, ඒ දුර්ලභ ධර්මය පහළ වෙන්නේ බුදු උපතෙන් අනතුරුවමයි. සංඥා නාසඤ්ඤා සමාපත්තිය දක්වා සිත වඩාගෙන ලෝකේ කෙලවරට යාම අවශ්‍ය කරන ධර්මය ලෝකේ හැමදාම තියෙනවා. සිද්ධාර්ථ බුද්ධ බෝධිසත්වයන් වහන්සේ ලෝ පහළ වී වැඩ සිට ආලාර කාලාම උද්දකාරාම වැනි තවුස්වරු නේව සංඥා නාසඤ්ඤා සමාපත්තිය දක්වා එන්න ධර්ම මාර්ගය පෙන්වලා දුන්නා. අපේ බෝධිසත්වයන් වහන්සේත් ඒ හදාරලා ඒ අනුගමනය කරලා ඒ ලෝකෙ කෙළවරට ගියා. නේව සංඥා නාසඤ්ඤා සමාපත්තිය දක්වා වැඩමක. එහෙත් එපමණකින් සෑහීමකට පත් වෙන්න උන්වහන්සේ පුළුවන් වුණේ නෑ. උන්වහන්සේ සොයාගෙන ආවේ ජරා මරණයට උත්තරයක්. උත්තරය එතනින් නොලැබෙන නිසා ඔවුන්ගේ ආරාධනා ප්‍රතික්ෂේප කරලා ගයා ශීර්ෂයට වැඩම කළා. බුද්ධගයා බෝධි මණ්ඩලයේ වැඩ ඉඳගෙන මිට වර්ෂ 2600කට ආසන්න කාලයක උන්වහන්සේ අවබෝධ කළා. ඒ සියල්ල අවබෝධ කරගෙන උන්වහන්සේ වඩන්න ඕන කරන ධර්මතා දෙකක් ලෝකෙට දේශනා කළා. චිත්තං පඤ්ඤං ච භාවයං. සිතක් ප්‍රඥාවත් කියන මේ දෙපැත්තම වඩන්න ඕන. ලෝකේ සිත වඩන ක්‍රමය සුලභයි. ලෝකේ හැමදාම බෝසත් සිරිත දිහා බැලුවාම හිත වඩලා රූපී අරූපී ධ්‍යාන තලවලට ආපු අවස්ථා බොහෝයි. බුදු උපතක් සිදුවෙන ලෞතර බුදු කෙනෙක් ලෝ පහළ වෙන අවදී වැඩ සිටිය භාර්ගව ආලාර කාලාම උද්දකාරාම පුත්ත වෙනි තවුස්වරු ඒ ධ්‍යාන සමාපatti වලට ඇවිල්ලා තිබුණා. ඒ ක්‍රමයේ ලෝකෙ හැමදාම තියෙනවා. හැබැයි නුවණ වඩන ක්‍රමය, ප්‍රඥාව වඩන ක්‍රමය ලෝකෙට හැමදාම නැහැ. ඒක බුදු උපතකින්ම පමණයි ලෝකෙට ලැබෙන්නේ. ඒ ලැබෙන දෙයක් වැඩි කාලයක් ලොවන පවතිනවා. එනිදී නුවණ වඩන, ප්‍රඥාව වඩන වැඩපිළිවෙල ඒ ධහම ලෝකයේ අද අතිශයින් දුර්ලභයි. ඒ දුර්ලභ ධර්මය ශ්‍රවණය කරගන්ට ලැබෙනවා නම් එහෙම ලැබුණොත් තමයි වාසනාවන්ත දුර්ලභ ක්ෂණය කවදා හරි දවසක මේ ජීවිතේ උදා කරගන්ට ලැබෙන්නේ. එනිසා අපි මේ දුර්ලභ ධර්මයේ පිළිබඳව අපේ අවධානය යොමු කරන්නට ඕන, සොයන්නට ඕන, විමසන්නට ඕන. එහෙම යම් කෙනෙකු හෙව්වොත්, විමසුවොත් ඒ ධර්මයේ අදත් ලොව අඩුයි නේද කියලා, අදටත් ලොව දුර්ලභයි නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කොහොම වුණත් පින්වතුනි, අපි මේ වගේ අරමුණු ගොඩාක් සන්තාන තුල ඇති කරගෙනයි අද මේ ධර්ම ශ්‍රවණයට සූදානම. අද මේ වෙලාවේදී පැහැදිලි කර දීම සඳහා අපි මාතෘකා කරගත් දේශනා පාඨයේ බොහොමයි. ඒ වුණාට ලොකු අරුතක් කියවෙන, ගැඹුරු දහමක් කියවෙන, ගැඹුරු දහමක් සොයාගෙන යා යුතු මාතෘකාවක්. දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ මේ දේශනා පාඨය දකින්නට ලැබෙනවා. සීලස්ස අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුභෝධා පටිවේදා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමං චේවතුම් ආකච්ච. උන්වහන්සේ දේශනා කරනවා ආරි සීලය අවබෝධ නොකල නිසා, ප්‍රතිවේද නොකල නිසා මමත් නුඹලා මේ සංසාරේ බොහෝ කාලයක් සෙරිසරුවයි කියලා. අපි හුඟා මේ සසරේ සෙරිසරුවේ, තාමත් සෙරිසරන්නේ ආර්ය වූ සීලය අවබෝධ නොකල නිසා, ප්‍රතිවේද නොකල නිසා. හැබැයි ඒ බුදුහාමුදුරුවෝ එදා උන්වහන්සේ මේ දේශනාවන් කළ ශ්‍රාවක උත්තමයන් වහන්සේලා ආර්ය සීලය අවබෝධ කරලා ප්‍රතිවේද කරලා අද වෙනකොට ඒ සංසාරයේ සැරිසැරීම නිමා කරලා අමා නිවන් පුරට වැඩම කරලා, එහෙත් ඔබත් මමත් තවමත් ආර්ය සීලය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා, ප්‍රතිවේද කරගන්න බැරි වෙච්ච නිසා තාමත් මේ සංසාරේ සැරිසරනවා. මහ සාගරයේ මැද පාවෙන තරුණ ලාවක් වගේ හමන සුළඟේක දිහාවට ගහගෙන යනවා වරින් වර. එහෙනම් පින්වතුනි, අපි මිලාගත් ජීවිත තුළ ආර්ය සීලය පිළිබඳව යම් අවබෝධයක් ලබන්න පුළුවන්කම තිබුණොත් අපටත් මේ සරගමන යම් නිමාවක් දකින්නට පුළුවන් වේවි. පින්වතුනි, සීලය කියනකොට වඩන්න ඕන එක, සීලය වඩන්න ඕන එක. මං ඇහුවොත් මේ පින්වතුන්ගෙන් කොහොමද සීලය වඩන්නේ කියලා, සීලය වඩන හැටි මට කියලා දෙන්න කියලා කිව්වොත්, සමහර වෙලාවට අපේ පින්වතුන්ට කියන්න පුළුවන් අපි දන්නවා සිල් සඳන් වෙන්න නම්, දුන්නට පස්සේ නැවත නැවත සමාදන් වෙන්නත් දන්නවා. මේක තමයි අපේ සිල් වැඩි වීම. අපි ඇහුවොත් මේ ඇත්තන්ගෙන් අවුරුදු 50 60 40 10 15 20 අවුරුදු ගණනින් සිල් ලබනවා. දැන් කොච්චර සිල් වැඩුණාද? කොච්චර සිල් වැළැහුවොත් අපට ඒ සඳහා නිරුත්තර වෙන්න වේවි. ඒකෙන් අපි තාම සීලයේ පිළිබඳව හරි වැටහීමක් හරි අවබෝධ ඒ පිළිබඳව නැති නිසා වෙන්නට ඇති. එනිසා පින්වතුනි අපි හැමදාම සමාදන් වෙන මේ සීලයේ පිළිබඳව බුදුරජාන් වහන්සේගේ අර ප්‍රඥාවේ දේශනාවට අනුව යමක් හිතලා විමසලාන්ට වටිනවා. අපි මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේගේ පැනවීම අනුව ලෝක සම්මතය අනුව වැරදි කියලා සම්මත කරගත්ත දේ තියෙනවා. ඒ වැරදි වර්ග දෙකක් තියෙනවා. ලෝකවජ්ජ සම්මුතිවජ්ජ. ලෝකවජ්ජ කියලා කියන්නේ බුදුවරු ලෝ පහළ වුණත් නොවුණත් ලෝකය හැමදාම වැරදි කියලා සම්මත කරගත්ත වැරදි. සත්ත්වඝාතනය, සොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, පරුස වචනය, කේලම, හිස් වචනය, සුරාව වැනි දේ ලෝකෙ හැමදාම වැරදි කියලා සම්මගත්ත දේවල්. ඒ බුදුවරු ලෝප නොවුනත් වැරදි. එනිසා එබඳු වැරදි වලට කියනවා ලෝකවජ්ජ කියලා. තව කොටසක් තියෙන සම්මුතිජ්ජ. දැන් රාත්‍රියේහි විකාලේ ආහාර ගැනීම ලෝක සම්මතය තුල වරදක් නොවේ. ලෝකේක වරදක් හිටියට අනුමත කරලා නැහැ. ඒත් බුදුහාමුදුරුවන්ගේ පැනවීම නිසා ශ්‍රාවකයන්ට ඒක වරදක්. මල් ගඳ විලවුන් දැරීම, නැටුන් ගෙයුම් බැලීම, උස්සසුන් මහසුන් පරිහරණය ආදී මේවා ලෝක සම්මතය තුල වැරදි නෙමෙයි. රන් රෙදි ආභරණ පැළඳීම ලෝක සම්මතය තුළ වැරදි නෙමෙයි. ඒත් බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාව තුළ වැරදියයි සම්මත කොට ඇති බැවින් මේවට කියනවා සම්මුති වජ්ජ කියලා. අපි මෙන්න මේ ලෝක වජ්ජ සම්මුති වජ්ජ කියන වැරදි දෙකෙන්ම මිදිලා නිවැරදි භාවයට පත්වීම, නිවැරදි භාවයට පිවිසීමට කරන උත්සාහය තමයි අපි සීල ප්‍රතිපදාව හැටියට මේ ආසනය තුල හඳුනගෙන තියෙන්නේ. එතකොට අපි පුරුදු වෙලා තියෙන යම් යම් අවස්ථාවල යම් යම් ප්‍රමාණයෙන් පන්සිල්, අටසිල්, නවාංග සිල්, දසසිල් ආදී වශයෙන්, සාමණේර සිල්, උපසම්පදා සිල් ආදී වශයෙන් ශික්ෂා පද වශයෙන් සමාදන් වෙලා මම මේ වරද නොකරන්නෙමි කියලා පොරොන්දු වෙලා අදිෂ්ඨාන කරගෙන ඒ වරදෙන් මිදෙන්න උසහවත් වෙනවා. වරදෙන් මිදෙන බවට පොරොන්දු වෙමින් සමාදන් වෙනවා. අපි මෙන්න මෙහෙම සමාදන් වූ පමණකින් අපි හිතනවා අපි අද සිල්වත් කියලා. අපි සීලය වඩනවා කියලා, සිල් රකින්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක චින්තනයක්ම විතරයි. ඒක සැබෑවක්, ඒක යථාර්ථයක් නොවන්න පුළුවන්. ඇයි? ඒ තුල තියෙන්නට ඕන ගැඹුරු නොදැක්ක. අපි දන්නවා අපේ බෝධිසත්වයන් වහන්සේ මෙලව පිළිසිඳ මහමායා දේවි වහන්සේ උපෝසත සීලයේ සමන් වෙලා හිටියා. එදත් මේ ශික්ෂාපද ටික තිබුණා. අදත් අපි එතනනම් කටයුතු කරන්නේ ඒ මන සමාජය තුල තිබුණු සීල මේ පදාවම නම් අපත් මේ බුදුසසුන තුල භාවිතා කරන්නේ එක සංවේගයට කරුණක් වේවි. එනිසා අපි බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අපට තියෙන්න ඕන මේ ශික්ෂාපද සමාදන් වීම පමණක් නොව මීට එහාට යන දැක්මක් අවම තරමකින්වත් අපි සකසා ගන්න ඕන. අරියකන්ත සීලයක් දක්වා බැරි වුණත් යම් දුරකට හෝ අපේ ජීවිතය තුළ සීලයට දැක්මක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අකුසලයක් අකුසල මූලයක් අකුසල නිරෝධයක් අකුසලයේ නිරෝධ කරන පිළිවෙතක් කුසලයක් කුසල මූලයක් කුසලය නිර්වශේෂයෙන් නිරෝධ කරන ඵලසතක් ඒ ලබන පිළිවෙතක් යම් කෙනෙකු දැනගත්තොත් දැනගන්නවා නම් පෝද කරනවා නම් ඒ වගේම අකුසල විතරකයක් අකුසල විතරකයට මූලයක් අකුසල විතරකයේ නිරෝධයක් නිරෝධ කරන පිළිවෙතක් නෙක්ඛම්මාදී කුසල විතරකයක් කුසල විතරකයට මූලයක් කුසල විතරකයේ නිර්වශේෂයෙන් නිරෝධයක් නිරෝධ කරන පිළිවෙතක් කියන මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත වූ කෙනා මේ හතර කරුණෙන් පිරිපුන් කෙනා දසාංගයෙන් සමන්නාගත අශේක්ෂ වූ මහරහතන් වහන්සේ බව උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත්වෙච්ච වා සෙලවිය නොහැකි උත්තම පුරුෂයාය කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා. ඉතින් ගැඹුරු තරමේ දහමකට අද දවසේ අපි නොගොස් අපේ ප්‍රමාණයට ගැලපෙන ප්‍රමණකින් කොටසක් වූ හඳුනගත්තොත් මේ ධර්මදේශනාව මේ ශ්‍රවණය කරන මේ පිරිසට ලෝවාසී බෞද්ධ ජනතාවට බොහෝ උපකාර වෙන්නට පුළුවන්. එහෙනම් පින්වතුනි අකුසලය දුරු කරන්න පුළුවන් කමක් නැ මේ දහමට අනුව අකුසල මූලය හිතේ තියාගෙන අකුසලයට හේතුවක් තියෙනවා. මොකක්ද අකුසලයට හේතුව? සිත යයි කිව යුතුයි. කුමන සිතක්ද? සිත බොහෝයි. ලෝභ සිත, ද්වේෂ සිත, මෝහ සිත. මෙබඳු සිත් උපදිනවා නම් මෙබඳු සිතක් මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටික අකුසල් වෙනවා. මනසාදී පදුත්තේන භාසතිවා කරෝතිවා දුවිසිත මනස පෙරටුව කරන කියන ක්‍රියාකාරකම් ටික අකුසල් වෙනවා. එහෙනම් අපි අකුසලයෙන් මිදෙන්න ශික්ෂාපදයක් සමාදන් වුණාට බෑ. යකුසලයෙන් මිදෙනවා කියන පොරොන්දු වීම හොඳයි. ශික්ෂාපද සීලමේ ශික්ෂාපද සමාදන් වෙනවා. සමාදන් වෙච්ච මම මට දැක්මක් තියෙන්න ඕන මේ අකුසලයෙන් දුරු වෙලා මේ කුසලයේ පිහිටලා ඉන්න බෑ. අකුසල මූලය හිතේ වෙනවා නම් එහෙනම් අකුසල හිත දුරු කරන්න වෙනවා. අකුසල එන තියෙන ශික්ෂාපද ළඟ නෙමෙයි මේ සමාදන් වෙච්ච සීලය රැකනම් රකින්න දෙන්නේ කොහේද? හිත රකින්න වෙනවා. මොන වෙන්ද හිත රකින්න වෙන්නේ? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ ලෝභ, ද්වේෂ, මෝහිතේ උපන්න ඒ දූෂිත හිත. දූෂිත හිත පෙරටුව කරන හැම ක්‍රියාකාරකමක්ම අකුසල. එනං අකුසලයෙන් මිදලා කුසලයේ සීලයේ පිහිටන්නම් කමක් නේ රකින්න නැතුව. සිත ආරම් කරන්න ඕන. සිතේ ඇයි ලෝභ, ද්වේෂ, මෝහ උපදින්නේ? කවුද උපද්දවන්නේ? කොහොමද උපදින්නේ? මේ ගැන හොයන්නේ නැතුව සිතේ ලෝභ, ද්වේෂ, මෝහ සංසිඳවනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් හිත සංසිඳවන්න බෑ. ඒක ඇති වෙන්නේ කොහොමද කියන කරුණු දන්නේ නැත්නම් අපි යම් තැනකින් ජලය කාන්දු වෙනවා නම් ගේ තුල මඩ වෙනවා නම් අපිට ඒක නිවැරදිව පිරිසුදු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ජලය කාන්දු වෙන්නේ කොතනින්ද කියලා සිදුර හොයාගත්තොත් විතරයි. සිදුර හොයාගන්න නැතුව මොන මොන පිළියම් යොදන්න හැදුවක් ඒක නිකන් උත්සාහය විතරයි. සැබෑ උත්සාහයක් වෙන්නේ නැහැ. සැබෑ වෙන්න නම් අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕන මොකද්ද සිදුර කොයිසෙන්ද මේ වතුර ගලන්නේ කියලා. සිදුර හොයාගත්තට පස්සේ තමයි අපට පිළියම මොකද්ද කියලා හිතාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපේ හිත ලෝභ සහගත වෙනවා වරින් වර. සිත ද්වේෂ සහගත වෙනවා. සිත මෝහ සහගත වෙනවා. කොහොමද මේ සිත ලෝභ ද්වේෂ මෝහයට යන්නේ? කොහෙන්ද මේවා ගලාගෙන එන්නේ? මෙන්න මේවට හේතු හොයන්න ඕන පින්වතුනි. මෙන්න මේ හේතු ටික හොයාගත්තොත් තමයි අපිට හිත රකින්න පුළුවන් වෙන්නේ. සිතේ ලෝභය, ද්වේෂය, මෝහය ඇති වෙන්න හේතුවක්, නිමිත්තක්, සටහනක් තියෙනවා. දැන් මම පින්වතුන්ට කියනවා ප්‍රායෝගික කුංචි වැඩපිළිවෙලක් මේ වෙලාවේදී. ටිකක් අද දවස ගැන අපි සිහි කරමු. අද උදෑසන කාලයේ කොහොමද ගෙවුනේ කියලා. අපි එක පැයක කාලය ගැන අතීත ආවර්ජනයක් කළොත් අපි සිහි බැලුවොත් ඇහැට ගැටුණු අරමුණු, කනට ගැටුණු අත්, නාසයට ගැටුණු අරමුණු, දිවට ගැටුණු අරමුණු, කයට ගැටුණු අරමුණු, සිතට ලැබුණු අරමුණු තියෙනවා. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ආධ්‍යාත්මික ආයතන හයට බාහිර අරමුණු ලැබුණා වරින් වර. රූප ලැබුණා, ශබ්ද ලැබුණා, ගන්ධ රස ලැබුණා, පස ලැබුණා, ධර්මියෝ ලැබුණා. බලන්න මේ අරමුණු ලැබීම නිසා ඔබේ හිතට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මොහොතක් සිහි කරලා බලන්න ඒ හැට ගැටුණු අරමුණු වල සලකුණු සතහන් හිතේ ඇඳිලා නැද්ද කියලා ටිකක් මොහොතක් ක්ෂණයක් දැස් පියාගෙන සිහි කරන්න. අද උදේ දැකපු දේවල් වල අලකුණු සතහන් හි නැද්ද? අද උදේ කාලේ අහපු දේවල් වල හඬ තාම හිතේ රැඳිලා නැද්ද? අද උදේ කාලේදී නාසයට, දිවට, කයට ලැබුණු දේ පිළිබඳව යම් යම් සටහන් හිතේ නැද්ද? ඔන්න ඔබට මේ කියන දරුම් ගන්න පුළුවන් නම් සන සම්පත්තියට එන්නත් පුළුවන්කම තියෙනවා. පාරමී පිරිලා. ඔබ තමයි තේරුම් ගන්න ඕන. මේ ටික තේරුම් ගන්න පුළුවන් නම් ඔබට ආධ්‍යාත්මය දකින්න පුළුවන්, හිත දකින්න පුළුවන්. සිතේ හටගන්න දේ දකින්න පුළුවන්. දැන් බලන්න උදේ කාලයේ හැට ගැටුණු අරමුණු වල යම් යම් සලකුණු හිතේ රැඳිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇසින් රූප දැකලා නිමින එපා. අනුනිමිති ගන්න එපා. කනෙන් ශබ්ද අහලා නිමිති සටහන් අනුනිමිති ඇතුළ ගන්න එපා කියලා උන්වහන්සේ දේශනා කළා. ඉන්ද්‍රිය සංවරයේ හැටියට දැන් බලන්න අපේ ඉන්ද්‍රිය සංවර වෙලා තියලා තියෙනවද? දැන් අපට උදේ දැක දේවල් නිමිති සලකුණු පියාගත්ත ගමන්ම සජීවීව ඒ විදිහෙන්ම පේනවා හොඳට. ඒ විදිහෙන් උදේ දැක්කා වගේම දැන් පේනවා ඒ රූප, ඒ සලකුණු පේනවා, ඒ ශබ්ද ඇහෙනවා, ඒ ගඳ දැනෙනවා, ඒ රසය දැනෙනවා, ඒ පහස. මෙන්න මේ සලකුණු දිහා බලන්න. මෙන්න මේ හිතේ මේ ආයතනයන් නිසා, ආයතනයන්ට අරමුණු ගැටීම නිසා ඔබේ හිතේ හටගන්න ඇඳෙන මේ චිත්‍ර, මේ සලකුණු, මේ සටහන් ඔබට කුමක්ද කරලා තියෙන්නේ? ඔබට වෙච්ච ලාභයේ අලාභයේ මොකක් බලන්න දැන් ටිකක් මොහොතක් හිතන්න. උදේ දැක්ක අරමුණක් දිහා, සිහි වෙන නිමිත්තක් සටහනක් දිහා බලන්න. මේ සටහන හිතේ උපදිනකොටම සමහර විට ඔබේ සිතට රැඳෙන්න පුළුවන්, ඔබේ සිතට ලෝභය එන්න පුළුවන්, ඒ නිමිත්තේ සටහන පේනකොට ඒ සටහන ඒ නිමිත්ත හිතේ ඇඳෙනකොටම සිංතුරි යන්න පුළුවන්. දැන් ඔබ පරීක්ෂා කරලා බැලුවොත් මේ ක්ෂණෙහි ඒ හිතට ආපු සලකුණු ඒ අරමුණු ගැටෙන වෙලාවේ විතරක් නෙමෙයි දැනුත් ඒ සංඥා සටහන් හිතේ පහළ වෙනකොටම මගේ සිතට මොකක්ද වෙන්නේ කියලා බලාගන්න. එහෙනම් යම්තාක් සිතේ මෙබඳු සටහන් නිරන්තරව උපදිනවා නම් ඒ උපදින උපදින සංඥා සටහන් පින්තූර ඔබේ සිත තුළ ලෝභ ද්වේෂ මෝහය ඇති කරලා තියෙනවා. හැබැයි ඔබඳු චිත්‍ර තියෙනවා සටහන් තියෙනවා ලෝභ ද්වේෂ මෝහ ඇති නොකරන. මේ ඉරියේ ප්‍රතිමා වහන්සේ දිහා බලන්න මොහොතක්. දැන් ඇස් දෙක පියාගෙන ඒ සටහන බලන්න. ඒ සාන්ත බුදුරුව දැන් හිතේ මෙවිලා පේනවා. ඔය සටහන දිහා බැලුවට ඔය සටහන හිත පෙනුනට ලෝභ හිතක් උපදින්නේ නැහැ. ද්වේෂ සිතක් උපදින්නේ නැහැ. මෝහ හිතක් උපදින්නේ නැහැ. කාම විතරකයක් වෙන්නේ නැහැ. ව්‍යාපාද විතරකයක් වෙන්නේ නැහැ. විහිංසා විතරකයක් වෙන්නේ නැහැ. මොනවද වෙන්නේ? මේ ස්වરૂපයේ හිතේ මැවෙනකොට සිත අලෝභයි. සිත අදෝසයි. සිත අමෝහයි කුසල සහගතයි. නෙක්ඛම්ම විතරකයක් උපදිනවා නම් උපදින්නේ. අව්‍යාපාදයක් උපදිනවා නම් උපදින්නේ. අවිහිංසා විතරකයක් උපදිනවා නම් උපදින්නේ සිත කුසලයි. මනසාචේ පසන්නේන සිත ප්‍රසන්න වුණොත් පස්ක මූලික වෙලක් කරන ක්‍රියාකාරකම් කුසල සහගතයි. සැපගෙන දෙන ක්‍රියාකාරකම් වෙනවා. එහෙනම් දැන් අපිට අඩුතරමින් ඉන්හිහාට ගැඹුරට නොගියත් අපට දැන් පාඩමක් තියෙනවා මේ දේ. සිල් සමාදන් වුණාට ඒ සීලේ පිහිටා ඒ අකුසලයෙන් මිදී ඉන්න පුළුවන් කමක් නැහැ. මේ අකුසඤ්ඤා හිතේ උපදිනවා නම් මෙබඳු කාම සටහන් කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා මේ සලකුණු හිතේ උපදිනම් මේ නිමිති මේ සටහන් මේ හිතේ ඇඳෙනවා නම් ඒවත් පේනකොටම හිතට සිත ලෝභ සහගත වෙනවා ද්වේෂ සහගත වෙනවා මෝහ සහගත වෙනවා. සිත කෙලසෙන කොට කෙලසෙන සිත මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටික අකුසල් වෙනවා. එහෙනම් කුසලයේ සමාධි ශික්ෂා පදේ පිහිටන්න නම් සිත අකුසල වෙන්න බෑ. අකුසල නොවි පවත්තේ මේ සංඥා සටහන් හිතේ උපදිනවා නම් දැන් අපිට ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. එකක් සමත බුද්ධානුස්සති මෙත්තා චයසුබං මරණසති තීමා චතුරාරක්ඛා භික්ඛු භාවීය සීලව වැඩෙන සීලය වඩන්න චතුරාරක්ෂක භාවනාව. සීලය ආරක්ෂා කරගන්නයි මේ චතුරාරක්ෂක භාවනාව. යක්කු භූතයන්ගෙන් අපිව ආරක්ෂා වෙන්න නෙමෙයි. ඒකත් නොවනවා නෙමෙයි. සීලය ආරක්ෂා කරගන්නයි චතුරාරක්ෂක භාවනාව. ඉතින් දැන් ඔබට බැලී මේ කියන වචනේ නෙමෙයි. අර ප්‍රතිමා වහන්සේ දිහා බලලා ඒ සලකුණ හිතේ ඇඳගෙන අනේ ලකුණ දිහා බල බලා බුදු ගුණ සිහි කර කර හිටියෝ ඒ සංඥාව ඒ චිත්ත රූපය ඔබට කුසල විතර්පදවලා දෙනවා. සිත කුසල සහගත කරවනවා. සිත කුසලයේ පිහිටලා තිබුණොත් කුසල සිත මූලික වෙලා ප්‍රසන්න සිත මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටික ඒකාන්තයෙන් කුසලයි කියලා ඔබ දන්නවා. එහෙනම් ඔබට සමාදන් වෙච්ච ශික්ෂා පද ටික බිඳ දමන්නේ නැතුව බිඳ වට ගන්නෙ නැතුව අකුසලයට යන්නේ නැතුව තරමින් මෙබඳු අරමුණක් මෙබඳු නිමිත්තක් හිතට නගාගෙන නැවත නැවත හිතේ උපදින්න තියෙන අකුසල අරක යටපත් කරන්න ඕන. අකුසල සංඥා යටපත් කරන්න ඕන. එතකොට සංඥාවලක් තියෙනවා අකුසල පැත්තක් තියෙනවා කුසල පැත්තක් තියෙනවා. කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා අල් නෙක්ඛම්ම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා කුසල්. අපි ප්‍රතිමා වහන්සේ ගැන හිතුවොත් ඒක කාම සංඥාවක් නෙවෙයි, අපිව කාමයෙන් වෙන් කරවන නෙක්ඛම්ම සංඥාවක්. එනිසා අපට පළමු පියවර හැටියට මෙන්න මේ බඳු වැඩපිළිවෙලක් ආරම්භ කරන්න පුළුවන්. රකින්න සීලය රැකෙන්න නම් ඊළඟට අපි බලන්න ඕන තව පැත්තකට අවධානය යොමු කරන්න ඕන කාල වේලාවේ හැටිය. ඇයි මේ නිමිති සටහන් උපදින්නේ? කොහෙන්ද මේ නිමිති සටහන් එන්නේ? ඔන්න හොයලා බැලුවොත් අනේවා මේ අකුසලයට ඇද දමන, අකුසලයට වැටෙන විදිහෙන් සිත අකුසල කරන්නේ. සිත අකුසල කරන්න හේතු වෙලා තියෙන මේ අකුසල නිමිති. ඒ අකුසල නිමිති හිතට ඇවිල්ලා තියෙන්නේ මේ ద్వාරවලින්. එහෙ කනනාසයේ දිව කය මන මේ දොරටු වලින් ඇවිල්ලා තියෙන්නේ, ඇතුල් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට සංසාරයේ පිළිබඳව සොයා ගන්න පුළුවන් නම් ඇයි අපි සංසාරේ ඇවිදින්නේ කියලා බුදුහාරෝ දේශනා කළානේ. ආර්ය සීලය අවබෝධ කළේ ප්‍රතිවේද නොකළ නිසායි මේ සංසාරේ මමත් උඹලත් බොහොම කාලයක් ඇවිද්දේ ඇවිදින්නේ කියලා. දැන් බලන්න, දැන් ඔබ දන්නවා, ඔබට තේරෙනවා මේ වෙලාවේ පැහැදිලි මේ අකුසල නිමිති සටහන් හිතේ උපන්. ඒ උපදින උපදින හැම වාරයකම සිතේ ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය උපදිනවා. සිත අකුසල සහගත වෙනකොට කාය කර්ම වා කර්ම ආජීවයේ අපිරිසුදු වෙනවා වෙනවා. හේ අකුසලයට විපාක වශයෙන් සසර සරිසරන්න වෙනවා. දුගතිය පැත්ත භාවිතා කරන්න වෙනවා. තවත් පැත්තක් තියෙනවා, එතන කුසල පැත්තකුත් තියෙනවා. ඒකත් සසරමයි. ඒ නිසා අපිට මේ දෙපැත්තම අතහැර ගන්න වෙන සංඥා වේදික නිරෝධය නිවන සියලු සංඥා නෙවෙනවා. ඒත් අපි ඉස්සෙල්ලා කුසල පැත්ත තේරුම් ගත්තොත් මාත් වේවි. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා. අකුසලයේ දුරු කරලා කුසලයට එන්නවා. එහෙනම් දැන් අපට දෙනවා, අපට පේනවා මේ හිතේ ඇඳලා දෙන නිමිති සටහන් තමයි නැවත නැවතත් මගේ හිත කෙලසන්නේ. එහෙනම් දැන් මේ සතර හේතුව, සතර යන්නේ හේතුවක් අපි දකිනවා. අකුසලය, අකුසලයට හේතුවක් දකිනවා අකුසල හිත. අකුසල හිතේට හිතට හේතුවක් දකිනවා අකුසල සංඥා. මේ නිමිති සටහන්. එහෙනම් දැන් මේ සතර ගමන නවත්තන්න නම් මේ නිමිති සටහන් මකන්න ඕන. නිමිති සටහන් මකන්න නම් අපි තියෙන නිමිති සටහන් මකන ගමම්ම අලුතෙන් නිමිති සටහන් ඇතුළට නොයෙන්න පරිසං වෙන්නත් ඕන. එහෙනම් අපි බලන්න ඕන අර දුක හදලා තියෙන්නේ කවුද? නිර්මාපකයා කවුද? ඇහැ නෙමෙයිද? කන නෙමෙයිද? නාසය නෙමෙයිද? දිව නෙමෙයිද? කය නොවේද? සිතම නොවේද? මේ සටහන් හදලා තියෙන්නේ. මේ සටහන් වල නිර්මාපකයෝ මේ ආයතනය නේද? එහේ එකතු වෙලා නේද මේ සටහන් හිතට ඇඳලා තියෙන්නේ. එහේ සාර දුක හදන්නේ සංසාර දුකේ නිර්මාතකයා කවුද? එහේ කිව්වොත් නිවැරදි. එහේ රූපයත් එකතු වෙලා රූප නිමිති හදලා තියෙනවා. ශබ්දයත් එකතු වෙලා ශබ්ද නිමිති, ගන්ධ නිමිති, රස නිමිති සටහන් ඇඳලා තියෙනවා. එහෙනම් මාරය ඇහැ, වදකය ඇහැ. බුදුරජාණන් වහන්සේ රාද සංයුත්තේදී මේ වදකය හැටියට, මාරය හැටියට, සතුර හැටියට දේශනාවේ හේතුව නිසා. එහෙනම් ලෝකේ අපිට ඇහැ කියන්නේ සතුරෙක් නෙමෙයි, වදකයෙක් නෙමෙයි, මාරයෙක් හැටියට පෙන්නලා නෑ. අපි ඇහැ දිහාලා තියෙන ප්‍රිය වූ මధుර වූ වස්තුවක් හැටියට. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ඒසා තණ්හා uppajjamanappajjati etthanivisamananivis. එහේ අපට ලෝකේ ප්‍රිය වස්තුවක්, මధుර වස්තුවක්, තණ්හාව උපදවාලන වස්තුවක් වෙලා. එහෙනම් දැන් එහේ අපට මధుර වස්තුවක් ප්‍රිය වූ දෙයක් හැටියට පෙනුණා. එහේ කරලා තියෙන කාර්ය මේ ආකාරයෙන් දකින්න පුළුවන් නම් ඒක මధుර වෙන්න බෑ, ප්‍රිය වෙන්න බෑ, ඒක සොඳුරු වෙන්න බෑ, ඒක මමවත් මගේවත් වෙන්න බෑ. මරහරයා වදකයා හැටියට දකින්නට වෙනවා. එහෙ නැත්තම් කොහොමද මේ සංඥා සලකුණු වෙන්නේ? කන නැත්තම්, නාසය නැත්තම්, දිව නැත්තම්, කය නැත්තම්, මේ ආයතන නැත්තම් කොහොමද මේ සංඥා සලකුණු වෙන්නේ? මේව නේද මේ හදලා දීලා තියෙන්නේ? මේ සලකුණු නේද සිත ලෝභ ද්වේෂ මෝහයට පමුණුවලා තියෙන්නේ? ලෝභ ද්වේෂ මෝහය නේද අපේ ක්‍රියාකාරකම් අකුසල් කරලා තියෙන්නේ? ඒ අකුසල කර්ම විපාකය නේද සිත අපිව ගෙනihා තියෙන්නේ? මේ ටික දකිනවා නම් එහෙනම් බලන්න වෙනවා. යෝච වික්‍රවේ චක්කුං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. එහෙ උපන්න කියලා කියන්නේ දුකේ ඉපදීම නේද? ඔන්න අපට නුවණින් විමසන්න පුළුවන් වුණොත් දැන් ශික්ෂාපද ටික රැකගන්න හිත රකින්න ඕන. හිත රකින්න වෙන්නේ හිතට පේන නිමිති සටහන් වලින්. නිමිති සටහන් වලින් හිත මුදව ගන්න නම් නිමිති සටහන් හිතට ඇති කරන, ගෙනල්ලා දෙන ආයතන දිහා බලන්න වෙනවා. එහෙනම් අපි ආයතන කියන්නේ ඇත්තටම මට හිත කර දෙයේද අහිත කර දෙයේද කියලා විමසලා බලන්න වෙනවා. අපට ඇහි අනිත්‍යවත් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුළුවන් වුණොත් මෙන්න මේ අවබෝධය තුළ අපට කුපිහිටක් ලැබේවි මේ ජීවිතය තුළම. එහෙ කියන්නේ කුමක්ද සැබවින්ම? එහෙ කියන්නේ දුකේ හට ගැනීම. ඒ ඇහැට දුකේ හට ගැනීම කියන්නේ අපි ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, තියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා මේ ටික හැමරලා තියෙනවා, කියවලා තියෙනවා. හැබැයි අපි හැමදාම මේ ටික බැලුවේ පුද්ගල සංකල්පයේ වටා. පුද්ගලයාගේ ඉපදීම, පුද්ගලයෙකුගේ දිරීම, පුද්ගලයෙකුගේ ලෙඩවීම, පුද්ගලයෙකුගේ මරණය, පුද්ගලයෙකුට සිදුවේ ප්‍රියන් ආයෙක් වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, පුද්ගල වටපිටාව තුළ නෑ. මීට වඩා අපේක්ෂණික මේ අවස්ථාවට මේ දුක ආර්ථයක් බවට පත් කරගන්න ඕන. එහෙ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. කර්මචිත්ත හේතු ආහාර කියන ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ප්‍රත්‍යයෙන් යමක් හටගත්තා නම් ඒකට කියනවා සංකත කියලා. සංකත ධර්මයන්ගේ ලක්ෂණය උත්පත්තිය, හට ගැනීම, උප්පාදෝ පඤ්ඤාය, ඉදීමක් පෙනෙනවා. මේ හේතුපත්‍යයන් ඇති තැන ඉපදීමක්, හට ගැනීමක්. හටගත්තොත් යමක්, එහේ හටගත්ත දෙයක්, උපන් දෙයක් හටගත්තොත් එහේ මොකද වෙන්නේ? එහේ ලෙඩ වෙනවා. හටගත්ත එහේ දිරනවා. මේ හැදා වගේ නෙමෙයි අද දිරාපත් වෙනවා. එහේ කියන්නේ එහෙනම් දිරන දෙයක්. මේ හැ ලෙඩ වෙන්නේ නැද්ද? නානා විද ලෙඩ හැදිලා තියෙනවා. එහෙනම් එහෙ කියන්නේ ලෙඩ වෙන දෙයක්. මේ හැ නොපෙනියන් නැද්ද? මැරෙන්නේ නැද්ද? මැරෙනවා. නොපෙනියනවා. මැරෙන දෙයක්. මේ ඇහි අප්‍රියන් හා එක්වීමේ දුක ඇති කළේ නැද්ද? මේ ඇහි ඉදිරියේ කොච්චරනම් ඒ දුක ඇවිල්ලා තියෙනවද? මේකින් වෙන්වීමේ දුක කී වාරයක් ගෙනල්ලා දීලා තියෙනවද? එහේ කියන්නේ අප්‍රියන් හා එක්වීමේ, පියංගෙන් වෙන්වීමේ දුක හදන දේ. මේ ඇහි ඉදිරියේ කැමැති දේ නොලැබීමේ දුක මේ නිසා කොච්චර ඇවිල්ලා තියෙනවද? එහෙම කියන තැන ජාති දුක, ව්‍යාධි දුක, ජරා දුක, මරණ දුක, අප්‍රියන් හික්වීමේ දුක, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක කියන මේ සියලු දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. අපි එහෙ කියලා කතා කරන තැන තියෙන්නේ ජාති දුක්ඛ ලක්ෂණය, ව්‍යාධි දුක්ඛ ලක්ෂණය, ජරා දුක්ඛ ලක්ෂණය, මරණ දුක්ඛ ලක්ෂණය, අප්‍රියනායක වීමේ දුක්ඛ ලක්ෂණය, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක්ඛ ලක්ෂණය, කැමැති දේ නොලැබීමේ දුක්ඛ ලක්ෂණය කියන දුක්ඛ ලක්ෂණ ටික. එහෙනම් එහෙ කියන්නේ දුකට. එහ මම කියනකොට, එහ මගේ කියනකොට අපි තව විදිහකින් කිව්වොත් මම මගේ කියලා තියෙන දුකට. දුකින් මිදීමක් වෙන්නේ නෑ. අපි දන්නවා පළඟෙටිය දුකට අකමැති. හැබැයි දුකට අකමැති පළඟෙටිය ගිනිදැල්ලට කැමති. පළඟෙටිය දන්නේ නෑ ගිනිදැල්ල දුකයි කියලා. දුකට අකමැති පළඟෙටිය ගිනිදැල්ලට ඇලුම් කරලා ගිනිදැල්ල මුල මරණීය මිහිරි වේදනාව විඳිනවා අපි දකිනවා. අපි දුකට අකමැති, එහෙට කැමති. අපි දන්නේ පළඟෙටියගේ දැක්මත් මේකයි කියලා. ගිනිදැල්ලට කැමති, දුකට අකමැති පළඟෙටි. අපි දුකට අකමැති, එහෙට කැමති. එහෙන් රූප බලන්න කැමති, කනෙන් සම්බන්න කැමති. අපි දුකට කැමතිනේ. එහෙට කනට නාසයට දිවට කැමති. එහෙනම් අපි පළඟෙටි දර්ශනයෙන් මිදිලා එහෙ කියන තැන මේ බඳු දුකක් දුක්ඛ ලක්ෂණයකින් යුක්ත නේද කියලා දැකලා නැවත නැහි කරමින් අපි විමසා බැලුවොත් අපට පුළුවන්කම ලැබේවි තණ්හාව උපදින තැන හැ චක්කුං ලෝකේ පිය රූපං සත රූපං එත්තේ සා තණ්හා පහිය මානා පහියති එත්ත නිරුජ්ජ මානා නිරුජ්ජති කියන තැනමයි තණ්හාව නන්නත් වෙන්නේ. එහෙනම් දැන් අපි බැලුවොත් එහේ සොඳුරුයි ප්‍රියයි මధుරයි කියලා මම මගේ කියලා බලන තැන ඇත්තටම මේ බඳු දුක් ලක්ෂණ යෙදිලා නේ. එහේ කියන දුක් ලක්ෂණ වලින් යුක්තයි. ඒ බඳු දුක් ලක්ෂණ වලින් යුක්ත මෙන්න මේ වගේ නැවත නැවත දුක් හදන නිමිති සටහනුත් හදලා දෙනවා. ඒ නිමිති සට ආධාර කරගෙන සිත මේ විදිහේ කුසල කුසලයට යෙදෙනවා සංඥාව පාදක කරගෙන ඒ කුසල කුසල සිත කුසල කුසල කර්ම ගොඩ නගනවා කර්ම සංස්කාරයන්ට අනුව ප්‍රසන්දි විඥාණය නැවත නැවත ඉපදීම සරා මරණේ නැවතුම නේද කියලා මේ ධම මේ දක දැකලා අපේ සීලයට දැක්මක් දර්ශනයක් එකතු කරගත් මටත් පුළුවන් වේවි මේ සසර ගමන නිමා මේ තුලින් හඳුනාගෙන ඍතු කරන්න. ඉතින් ඒ සඳහා ඔබේ නුවණ මර්ශන ඥානයේ තවදුරටත් දුරු වෙලා යොමු වෙලා ඒ සඳහා සිත් සතන් යොමු වෙලා විමර්ශනය කරලා හඳුනාගෙන එළවා දහමින් ලෞතර ආර්ය සීලයෙන් සිල්වත් වෙලා ආර්ය සීලය අවබෝධ කරගෙන ප්‍රතිවේද කරගෙන මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම සසර දිවාලන උතුම් වූ ධර්මාවබෝධය ලබන්නට ඔබට මේ ධර්ම දානමේ මහා පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙවන් උදාරතර මහා පින්කමක් සිද්ධ කරලා අපි උපදවාගත් කුසල පුණ්‍ය සම්පත්තිය අපි හැම දිනාටම චරා මරණ ආදී සසර දුග්ගේවා ලැබ උතුම් මුඩුවානාවබෝධයේ පිණසම හේතු වාසනා පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ සිදු කරගත් උදාාර කුසල පුණ්‍ය ධර්මයන් මතු දිනක බුදු වෙන ආරි මෛත්‍රියේ නාත මිද්දතානන් සී ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් තල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය පින් කැමති දෙවියන්ටත් අයිති වේවා. දෙවියෝ දිවයිසුරු වැඩි දියුණු කරගනීවා පතන බෝධියෙන් අමා මහ නිවනින් සනසිට්වායි සාදු කියලා දෙවියන්. ඒ වගේම මේ පින්කමේ විශේෂ අරමුණක් ඇති කරගත්ත මනෝහරද සිල්වා මෙතිතුමන්, කම්මනී දී සිල්වා මෙතිනිය, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි පදිංචි, ඒ දෙපළ විශේෂ අරමුණක් ඇති කරගත්ත විශේෂයෙන් මීට වර්ෂ දෙකකට ප්‍රථම කම්මනී නෝනා මහත්මියගේ ආදරණීය මෑණියන් වහන්සේ අභාවයට පත් වුණා. වල්පලගේ කරුණාවතී පෙරේ කරුණා පෙරේරා මෙතිනිය අභාවයට එයා මේ මෑණියන්ගේ ඒ මාතෘ ගුණයේ සිහිපත් කරගෙන වර්ෂ දෙකක් සපිරෙන මේ වෙලාවේ තුමී පුණ්‍යානුමෝදනා කරන්නත් කලකට ඉහත අභාවයට පත් වෙන්නට යෙදුණු මනෝහරද සිල්වා මෙතිතුමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ජයතිසුද සිල්වා මෙතිතුමන් ඒ වගේම දැක්මා අයිරාංගනීද සිල්වා මෙතිනිය යාදරණී අම්මා තාත්තා දෙන්න සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින් කුල පරම්පරාගත සියලු ඥාති හිතාශීන්ට මේ පින් අනුමෝදන් තංගේ සංසාර ජීවිත සුවපත් වේවා සපවත් වේවා කියන උදාර අභිලාෂයෙන් කළ මේ පින්කම ඒ නමින් සඳහන් කළ ඥාති හිතාශීන්ටත් ඒ මව්වරු දෙපළටත් පියතුමාටත් ඥාති හිතාශීන්ටත් හැම දිනාටත් උතුම් වූ සංසාර ජීවිත සුවපත් කරගෙන සසර කතරින් එතරව ලබන උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිස දෙලව රැකවරණය පිණිසම හේතු ආසනා පාරණී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මනෝහරද සිල්වා මෙතුමන් කමනි නෝනා මහත්මිය තම පවුල් දෙපාර්ශ්වයේ අවශ්‍ය තම ඥාති හිතයිසීන් එකතු කරගෙන අද උතුම් මහා පින්කමක් සද්ධර්ම දානමය පිළවට බෙදා දුන්නා. ඉතින් මේ තුලින් උපදවාගත් උදාර කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය විශේෂයෙන් දැනට රෝගාර වයෝරුද ජීවිතයේ සඳය සමයේ ගෙවන ආදරණීය ඒකාගේත් මාර්ගෝපදේශකයන් වහන්සේ බවට පත්වෙච්ච හොරණ උපාලි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට එනින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනීය සැප ජීවනීය දෙලව සාන්තිය පිණිස මේ පින්කම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමු. මේ ධර්ම ශ්‍රවණය කරන්නට සහභාගී වුණු මේ දෙපළ ඇතුළු කොට ඇති පවුලේ අවශ්‍යතම ඥාති හිතයිසී හැම දිනාටම ලෝවාසී හැමතත් මේ පුණ්‍ය ආයතනයේ ගෞරවනීය අපේ නායකවන් වහන්සේ ඇතුළු ආයතනයේ සියලු සෑම දිනාටත් සියලු සතුන්ට හැදු වැඩ ගුරු දෙමාපියන්ටත් දූ දරුවන් ආදී හැමතත් මේ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය හේතු කොටගෙන තුනුරුවන් ගානු සැපත සාන්තිය සහ නිසිල්ල නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. උවදුරු භාදක මග හැරීම සියලු යහපත් අරමුණු ඉටු වේවා. සසර සරණාතුරු නරකදී දුකති බයකට සාපිපාසාදී දුකකට නොපෙනින දුර්ජනය සුරෙන් මිදී සත්පුරුෂය සුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධින් ලබන අමා නිවන් සුවයම කල් නොවේවාම හැම දිනාටම ලැබේවා සැලසේවා. ආකාසට්ටා ච බුම්මතා දේවානාගා මහිදිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පරං. ධර්ම ශ්‍රවණානි සංසබලෙන් හැතම නිවන් සුව සැලසීවා.